Honorable Bandula Gunawardana, you have 16 minutes.
Garu Mulasanaruda Mantritumani, Ape Garu Modaralingam Mantrituma Uturukare, Demala Janata Veduin, Indianu Agramate Dureta Pat, Narendra Modi Metumata Subapetua, Sri Lanka Ve Janadipetumat, Agramate Tumat, Samasta Sri Lanka Janatavat, India Ve Prajatantravadi Lisapetina Maha Metivarni, Jayagrahane Labu Siluma Apeksha Kyanta, Ape Unusum Subapetum Piligandan Atara, Tigatama Pasugi Kalaparichi De Tuladi, Sri Lanka Ve Arbudian Sandha, Itama Vishishta Sayogya Klabadun, Indianu Jananayaka Narendra Modi Metitumatat, Ovisim Petron Rajetat, Api Subapatan Atara, Palatwala Jayagrahane Labu, Sielum Apekshakyan Tat, Subapatanta Kemati. Ivagi Metuma Sandhan Kara, Etuman Lagi Pradesh Pilibandati and Getalu Alta, Api Visudun Nodi Etumala Ravatana Bavak, Magi Danimiha Viswase Hatiata, Mirate Yudha Gatun Nimavimen Pasu, Singala Demala Muslim Burger Sielu Janakota Solata, Kemati Tanaka Jivatima, Jiono Paya Salasaganima Sandaha, Ekaha Samano Katutukanda Bava, Lankawe. Demala known as Yuluma Deshapan Paksatare Kangatavia Tibeno. Henisa me other Genahan Latina Naya Kalamanakarna Panata Gain Tavashe Naya Valinu Mangetumata Danunde Kemati Yuda Gatun Nimavim in Passi Uturuha Naginira Palatwala Yatitala Pasuka Nevata Gudangim Sada A9 Marge Uture Sampurne Vinasa Velatibuna Dumbriya Marga, Vidulia, Jana Sannivedana Krama, Jala Basana, Jala Pravana Krama, Mammavat, Me Siyalla Sadaha, Lanka Andua Asimita Lesa, Videsha Naya Adaravalin, Mudal Prabhanayak Viyadan Kallatino. Me Sadaha Loka Bankua, Jatyantara Mulya Arambudala, Sa Aniku Tayatana Valin, May Yudagatun Nimav Kirimen Pasu Uturunaganera Palatola Janeagi, Poduihapata Venue, May Siala Yalit Tibuna Tatweta, Vada, Honda Tatweta, Patkirimasada, Labagata Naya Pramane, Mudalamatian Savisin, Venamama Sakaskarla, Krutiak Lesser Mudranekal Yutuigila, Mama Yojanakaranta Kamati, A Nayat Tamai, Apita Givimatatina Nayolin. Potasak lesa tiyenne, en ayat atulatva kiyana eka, samasta Lankiya janathawa visin gewanna balaporottu wenna. Ada ratata thibena lokuma prashne, api meeta avurudu 35kata pera, Lankawe parlimenthuwata mama theeripat wu avasthawedi, mage mangala kathawa pawaththala tiyenne 1989 maarthu maase. E Hansard warthawe thibena. Egdasanamasi Hatta Hate, Vurta Velandapola, Artika Pratipati, Patanganimin Passi, Asu Atavenakam, Videsh and Ival Vadivima Pamana, Siat Egdas, Ekasia Pahalavak Kiela, Mamahansad Vartavata, Bagi Mangala, Highway Katavi, the Atukala Tibin Taker, Mama Sabagata Karno, Mama Eda, Mirata Bankolot Vendati and Hetu Deka, Aurudu Tispaka de Sella. Ekekaya kiyenawa nivaradiwa kiwwa hari me kiyala mama kiyala tiyenawa me ratata orottu nodena aandu edinada pawaththagena yamata pramanavat viyadama darannawat beri aadayamak tiyenawa e nisa hema dama vartana ginumaye viyadama priyawanna beri hingiyak eno e hingiya piyawa ganima sandaha desiya videsiya wasin kawuru janadhipati unath kawuru Agamati Unat, Kauru, Andu Kalat, Digataman Ayagano, Rotuno de Nelisakina Mama, Aurutis Paga di Selat Kiratino. Devene Karuna, අපි රටින් භාණ්ඩ ගෙනහල්ලා පරිභෝජනය කළත් ඒ සඳහා අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය උපය ගන්න නැතුව දෙගුණයක් විතර ආනයනය කරනවා අපනයනය කරන ආදායමට වඩා වැඩිය. එනිසා දිගටම ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ හිගියන් 1977 සිට සියලුම කාලෙ පැවතිලා තියෙනවා. රට බංකොලොත් වෙලා තියෙන්නේ හේතු දෙකක් නිසා. රාජ්‍ය අයවැයේ ඔරොත්තු නොදෙන ජංගම ගිණුමේ හිගියත් ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ හිගියත් නිසා දිගින් දිගටම සෑම රජයක්ම ණය අරන් ඒ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයේ ඇති වෙලා රට බංකොලොත් වුණා. ඉතින් මේක ගෝඨාභය රාජපක්ෂ දිතාවත් බදු අයින් කරපු නිසාවත් නෙමෙයි. මේ තත්ත්වයේ පළවෙනි වතාවට අනතුරුදායක ලෙස රටට දැනුනේ මේ බාහිර කම්පණයන්ට ඔරොත්තු දෙන්න බැරි ණය තිරසරභාවයේ නැති රටක් කියන එක දැනුනේ 2001දී. 2001 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ අවදියේදී ආචාර්ය පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ දිගටම ලේකම් ලෙස සිටියේදී ලංකාවේ ආර්ථිකයේ මේ 2022 ඇති වූ තත්ත්වයට වඩා සරල තත්ත්වයක් ඇති වෙලා නිදාසින් පස්සේ පළවෙනි වතාවට ඍණ 1.4ක් වුණා. එදා කටුනායක ගුවන්තොටුපළට මේ එල්.ටී.ටී. ප්‍රහාර එල්ල වෙලා යුද ගැටුම් උග්‍ර වෙලා තියෙනකොට ලෝක වෙළඳපොළේ ඇතිවෙච්ච කම්පණයන්ට ඔරොත්තු දිය නොහැකි වූ විදේශ විනිමය සංචිත කඩා වැටිලා රුපියල බාල්දු වෙලා රුපියල විදේශ ණය බර වැඩි වෙලා මේ රාජ්‍ය අයවැය පාලනය කරගන්න බැරි වෙලා පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුම් 28ක් 30ක් ගෙනල්ලා ඒ තුලිනු සල්ලි හොයාගන්න බැරි වෙලා මුදල් අච්චු ගාලා ඉවර වෙලා මුළු රටම විනාශ වෙලා යනකොට අපි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එස්.වී. දිසානායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහින්ද විජේසේකර රාජිත සේනාරත්න ඇතුළු අපි ආණ්ඩුව පිහිටලා මේ ඍණවෙච්ච ආර්ථිකය කඩාවැටුණ රට නැවත ගොඩ ගැනීම සඳහා අවුරුද්දක් තුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වෙනින්ම ගිවිසුමක් අත්සන් කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දූරදර්ශී තීක්ෂණ පරිණත ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය තුළ ඒ සියල්ල කළා. අපි එදා මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මොනවාද රේගු දෙපාර්තමේන්තුව එකතු කළ ආදායම් අධිකාරියක් ඇති කිරීම, දුම්රිය අධිකාරියක් ඇති කිරීම, අනික් අවශ්‍ය සියලු වෙනස්කම් කරලා ආර්ථිකය ඍණ තත්ත්වයෙන් ධන තත්ත්වයට ගෙනල්ලා පොලි අනුපාතයේ තනි ඉලක්කමට ගෙනල්ලා රුපියල අධි ප්‍රමාණය කළා. නැවත ඍණ ආර්ථිකය ධන ආර්ථිකය බවට පත් කළා. ඒ කාලෙදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස හිටපු සජිත් ප්‍රේමදාස මැතිතුමාට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ තිබුණේ එතුමන මේ ආර්ථිකයේ කිසිම දෙයක් තේරුන්නේ නැහැ. එතුම අන්තිමට මේක කලාවෙන් පස්සේ අපිට නමක් පට බැඳ ධන ඍණ කියලා මේ ඍණ ආර්ථිකය ධන කළාට. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා තමයි ලංකාවේ මේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ රට බංකොලොත් නොවීම පිළිබඳ නීත්‍යානුකූල විසඳුම මේ ගරු සභාවට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ වෙලාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ටොක්සි ඇමෙතුමා. මම ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටියා. අද මේ හර්ෂ එතුමා දන්නවා ඒ කාලේ ක්‍රේම්බිජ් කාර්යාලේ අපි ඇමතිවරු ලෙස වැඩ කරද්දී මේ ආර්ථික කරුණු කාරණා සාකච්ඡා කරන්න මගේ කමිටුවට තමයි එතුමා සහභාගී වුණේ. එතුමා හොඳටම දන්නවා 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ගෙනාවේ මේ රට බංකොලොත් වෙන එක වළක්වන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ පනතේ කිව්ව ප්‍රධාන කරුණු තුනක්. 2006 වන විට ලංකා ආණ්ඩුවේ අයවැය ලේකණේ එංගිය දළදේශීය නිෂ්පාදනයේ 5% විය යුතු අතර ඉනික් බිති ලංකාවේ කවර ආණ්ඩුවක් ආවත් දිගටම අයවැය පරතරය 5% පවත්වාගෙන යන්න ඕනේ කියන පාට අඩුවේ. එහෙම වුණා නම් මෙහෙම ණය ගන්න වෙන්නේ නැහැ. එහෙම වුණා නම් රට බංකොලොත් වෙන්නේ නැහැ. ඒ පනතේ අච්චු ගාලා මේ සභාව සම්මත කළා. 2013 වන විට නොපියවා තියෙන මුළු රාජ්‍ය ණය බර ප්‍රමාණය අඩු කරන්න ඕනේ දළදේශීය නිෂ්පාදනයේ 65%. එහෙම කළා නම් මේ රට බංකොලොත් වෙන්නේ. එතකොට මේ ණය ප්‍රමාණය 2000 මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා 2013 දී 65%ට අඩු වෙනවා. ණය සඳහා අපවීම දළදේශීය නිෂ්පාදනයෙන් 4.5% වඩා වැඩි වෙන්න බෑ. ඒ නීතිය මේ ගරු සභාව සම්මත කළා. ඒ නීතිය සම්මත කරලා ඒ නීතියේ තියෙන කරුණු ටික කළා නම් කවදාක්වත් ලංකාව ණය ගෙවන්න බැරි තත්ත්වයට එන්නේ නැහැ. රට බංකොලොත් වෙන්නේ නැහැ කියන එක සාතික වශයෙන් කියන්න පුළුවන් අතර රටක් වැටිච්ච රටක් ගොඩගෙනලා ඒක කළ හැකිය කියලා පෙන්නලා එසේ නොවන තත්ත්වයේ ඇති කරේ නිදාසින් පස්සේ ලංකාවේ ඉතිහාසයේ එකම නායකයා රනිල් වික්‍රමසිංහ විතරයි කියන එක අපි ඔහුට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතු වෙනවා. ඒකම තමයි දිට්ඨධම්ම වේදිනිය අනුව එතුමට 2022 බංකොලොත් වුණාට පස්සේ අනිත් අය ඒකට බයේ පැනලා යනකොට එතුමා මේ අත්දැකීම පළපුරුද්ද නිසා බාර අරන් නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ ණය ගිවිසුමක් අත්සන් කළා. රටට හුස්ම ගන්න පුළුවන් තත්ත්වය ඇති කළා. ඒක නිසා මේ අය කියනවා තව දවස් කීපේ ආණ්ඩුව තියෙන්නේ, ආණ්ඩුවක් යනවා. ගරු අපේ මන්ත්‍රීතුමා සඳහන් කළා ඡන්ද පිළිබඳ විශ්වාසයක් නැහැ, ඡන්ද නියමිත දිනයක තියෙනවද දන්නේ නැහැ කියලා. මම එතුමාට කියන්න කැමති රජයේ වෙනුවෙන් බොහොම පෑදිරිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාද නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා අවශ්‍ය හැම මැතිවරණයක්ම නියමිත කාලයට තියෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිඥාවක් දීලා තිබෙන අතර මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහු මේ වර්ෂයේදී ජනාධිපති වර්ණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය බිලියන 10ක මුදල වෙන් කරලා තියෙනවා. ඒ නිසා ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට ප්‍රථම ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා වෙන ජනාධිපති වර්ණයේ නිසක වශයෙන් තිබෙන නිසා ඒ සඳහා උදව් කරන්නට කියලා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. රට බේරගන්න පුළුවන් නායකයෙකුට එතුමාලගේ ශක්තියත් එකතු කරන්නට කියලා මම ආරාධනය කරන්න කැමති වෙනවා. ඊට පසු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න නියමිත දිනට පොළ පාර්ලිමේන්තු මැතිවරණයත් පළාත් සභා ප්‍රාදේශ සභා මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලිය දිගටම පැවැත්වෙනවා. මම කියන්න කැමති වෙන්නේ මාස 6කින් පසු මේ රට ගන්නවය කියලා කියන අය රටේ වාද විවාද කළ යුත්තේ හා ජනතාවට උත්තරයක් දීව යුත්තේ අපි ඇති කරන් තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය ගිවිසුම 90 එකඟ වෙලා තියෙන දේ තියෙනවා. රට ඇතුලේ ආර්ථිකයේ තිබෙනවා. ඒ ආර්ථිකයේ අයවැය පරතරය අඩු කරගෙන මේ ඉදිරි වර්ෂ හැම එකකම සයන් සේමසිංහ ගරු මන්ත්‍රීතුමා කී වාසේ සෑම වර්ෂයකම ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් අපි ඇති කරගෙන යන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම රටින් පිට ආර්ථිකයේ 2027 වෙනකන් අපි මේ ණය ප්‍රමාණය නොගෙව ඉන්නේ විස්තීර්ණ ණය ගිවිසුමක් යටතේ. අපි තව මාස කීපකින් 2025 එන විට එක්ස්ටර්නල් රිසෝර්සස් ගැප් එක, ඒ කියන්නේ ජාත්‍යන්තර ගණදෙනු ආනයන අපනයන කණ්ඩ විට පුරෝකථනය කරලා තිබෙනවා 2025 වර්ෂයේදී 518 ඇමරිකානු ඩොලර් මිලියන හිගයක් තිබෙනවා ඇති වෙනවා ලංකාවට. 2026 දී ඇමරිකානු ඩොලර් 3608 හිගයක් ඇති වෙනවා. 2027 දී 3911 හිගයක් ඇති වෙනවා. මේ විස්තීර්ණ ණය ගිවිසුමේ ලංකා ආණ්ඩුව අත්සන් කරලා තියෙන එකඟතාවලට අනුව. එතකොට මේ තව මාස කීපයකින් 2025 අවුරුද්ද ලබනකොට IMF එක පොරොන්දු වෙලා තියෙන්නේ එක්ස්ටර්නල් ෆන්ඩ් ෆැසිලිටි කියලා විස්තීර්ණ ණය පාසුකම යටතේ රුපියල් ඇමරිකන් ඩොලර් මිලියන 663ක් දෙන්නේ. ඊට වඩා සතියක්වත් වැඩියෙන් දෙන්නේ. 2025 වර්ෂයේ අයවැලේකනේ හදනකොට මේ අවුරුද්දේ අන්තිමට IMF එක දෙනවා ඩොලර් මිලියන 800ක්. ලෝක බැංකුව පොරොන්දු වෙලා තියෙනවා 400ක් දෙනවා. ආසියානු සංවර්ධන බැංකුව 300ක් දෙනවා. අපිට ණය සහනයක් ලැබෙනවා 3655ක්. මම දැන් විපක්ෂ නායකතුමා හෝ වෙනත් රට කරනවා කියන අයගෙන් අහනවා, මැතිවරණයෙන් පස්සේ ඉස්සෙල්ලාම ඔක්තෝබර් ජනාධිපතිවරයෙක් පත් වෙලා පාර්ලිමේන්තුව පත් වෙලා 2025 අයවැය ආපුවාම මේ අයවැය හදන්න මදි වෙන මේ ලබා දෙන 700 ජාත්‍යන්තර මූල්‍ය අර මුදලෙන් ගන්නවද නැද්ද? 700 කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් මිලියන 15 ලක්ෂයක් විතර, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදල. මේක නැතුව අයවැය හදනවාද? එහෙම නැත්නම් ලෝක බැංකුවේ ආණ්ඩුව ආපුවාම 400ට වඩා වැඩියෙන් දෙනවා කියලා ලංකාව අස්සම් කරලා තියෙන ගිවිසුමට පරිබාහිරව ඒගොල්ලන්ට සල්ලි දෙන ක්‍රමයක් තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව මේ 300ට වඩා වැඩියෙන් දෙනවා කියලා මේ කාට හරි කියලා තියෙනවා. මේක මේ විදියෙන් දශමයක් හරි වෙනස් කළොත් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යටතේ ලංකා ආණ්ඩුව අස්සම් කරලා මේ පාර්ලිමේන්තුවට ඇති කරලා තියෙන මේ ගිවිසුම වෙනස් කළොත්, එහෙම වෙනස් කරනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුණු. දැන් මේ රටේ සාමාන්‍ය ජනයාට බොරුවට කියනවා අපි අලුත් ජනවරම එක්ක කතා කරන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදුන්ට පිස්සුයි කියලා හිතනවා. ඒක ලංකාවට විතරක් තියෙන එකක්ද? ඒක අන්තර්ජාතික ගෙවුම් ශේෂ පියවන්නේ එහෙම කරන ලෝකේ මූල්‍ය ආයතන තියෙනවද?
ගරු අමාත්‍යමනේ ඔබතුමාට විනාඩියක් කාලයක්.
බට මේ ගරු නලින් ෆනාන්ඩු ඇමෙත්තුමාගේ කාලය ලබා දෙන්නට කියලා කීවා. ඒ අනුව මට පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න ඒ කාලෙන් ඉඩ දෙන්න. නලින් ෆනාන්ඩු ඇමෙත්තුමාගේ කාලෙන් 2026 ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන්නේ 662ක් දෙනවා මේ විස්තීර්ණ ණය පාසුකම සඳහා. 2026 අයවැය හදන්න IMF එක දෙන්නේ 700යි, ලෝක බැංකුව 400යි, ආසියානු සංවර්ධන බැංකුව 300යි. අපිට ණය සහනයක් අපි බලාපොරොත්තු වෙනවා 2246ක. 2027 අවුරුද්දේ මේ එන ආණ්ඩුවට IMF එක දෙනවා 329ක්, අයවැය හදන්න දෙනවා 600ක්, ලෝක බැංකුව දෙනවා 300ක් ඇමරිකන් ඩොලර් මිලියන, ආසියානු සංවර්ධන බැංකුව 300යි, 1482යි ණය සහනය. මදි වෙනවා කතානායක සභාපතිතුමනි, ඇමරිකන් ඩොලර් 1500 බිලියන කීයද 2027 දී? ඒ මදි වෙන ඇමරිකන් ඩොලර් මිලියන 1500 ගන්න අපිට ලෝකේ යන්න දෙනවා ජාත්‍යන්තර වෙළඳපොළට. මේ වෙලාවේ කවුරු ජනාධිපති වුණත්, කවුරු අගමැති වුණත්, කවුරු මුදල් ඇමැති වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලංකාවේ කිසිම ස්වෛරීත්ව බැඳුම්කරයක් අරන් යන්න බෑ. බලු කපුටෙක්වත් ඒ බැඳුම්කරේ ගන්න පුළුවන් කම ඇති වෙන්නේ මේ 2027 දී. ඒත් පුළුවන් 1500යි. හැබැයි ඒක ගන්නකොට ජාත්‍යන්තර සංචිතේ වැඩි වෙලා තියෙන්න ඕනේ ඇමරිකානු ඩොලර් බිලියන 14කට. දැන් මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ අපි මේ ගිවිසුම් ප්‍රකාරව ජාත්‍යන්තර සංචිතේ වැඩි කරන්න ඕනේ ඩොලර් බිලියන 8.5ට, 26දී 10.8ට, 27දී 14.2ට ජාත්‍යන්තර සංචිතේ වැඩි කරන්න ඕනේ. ඒකට තමයි මෙතුමන්ලා මුදල් අමාත්‍යාංශයේ ඕනේ ඕනේ විදියට මෝටර රථ ගේන්න දෙන්නේ නැතුව මේක පාලනය කරගෙන දවස ගානේ බලාගෙන මම සූතිවන්ත වෙනවා මුදල් අමාත්‍යවරය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා රංජි සියඹලා පිටිය ආසියාන් සේමසිංහ ඇමතිතුමාට, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරු, මහා බැංකුව සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රමාණයට මේ රට ජාත්‍යන්තර වශයෙන් කඩා නොවැටෙන තත්වයට පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් හා ඒකට අවශ්‍ය නීතිය සඳහා අද මෙවැනි ඓතිහාසික පනත ණය කළමනාකරණය සඳහා අවශ්‍ය පනතක් මේ ගරු සභාවේ සම්මත කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා කවුරු ආණ්ඩුව ගත්තත් ඊට පස්සේ මේ අනපනත්වල තියෙන නීති කැඩුවොත් අර 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ පනත කැඩීම වගේම රට නැත්තර නැති කිරීම පිළිබඳ වගකීම මේ සියලු දෙනා බාර ගන්න ඕනේ. අපි රටේ ජනතාවට ඉතාම ගෞරවයෙන් දැනුම් දෙනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපි ඇති කරන් තියෙන ගිවිසුම වෙනස් කළොත්, එයට ගරු කළේ නැත්තම් පසුගිය 16 වතාව වගේ 20 කළොත් මේ විදේශ ණය ගෙවීම සඳහා ගිවිසුම ඇති කරගන්න දරලා තියෙන උත්සාහයේ අවසාන තැනට ගිහිල්ලා ගිවිසුම ඇති කර නොගත්තොත් ඕනෑම කෙනෙක්ට ගන්න ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන් වැඩිම කාලය සති දෙකයි. ඇයි? මේ තෙල් ටික තියනකන් විතරයි ගෙනාපු තෙල් ටික. ඉතුරු තෙල් ගේන්න, කණිජ තෙල් ගේන්න ඩොලර් බිලියන 3ක් 4ක් 5ක් කවුරුවත් ණයවර ලිපියකට ගරු කරන්නේ නැහැ. අපිට ගෑස් නැව ගන්න ඩොලර් මිලියන 3ක් නැතුව ගෑස් ටික හැරිලා ගියා. ඒ වගේ තමයි මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළේ නැත්නම් ගෑස් නැව එන්න, ගෑස් නැවක් ගෙන්න ගන්න ණයවර ලිපිය කවුරුත් පිළිගන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, කවුරු රට ආණ්ඩු කළත් ඒ රටේ මොන දේශපාලන පිස්සු ඕනේ තරම් කියන්න පුළුවන් වේදිකාවලට ගිහිල්ලා ගිරිය පුප්පකද කෑ ගහලා. හැබැයි මේ රටේ එකක් ආණ්ඩුව කරනකොට හැම මාසෙම අන්තිමට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න ඕනේ. විශ්‍රාමික ජේෂ්ඨ පුරවැටියන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනේ. ඊළඟට සබුර්ධි අස්වැන්න ඇතුළු අද මේ කියපු ආකාරයට 24 ලක්ෂයකට සාන ආධාර දෙන්න ඕනේ. ගත්ත ණය වලට පොලී ගෙවන්න ඕනේ. ඒ ටික ගෙවන්නවත් ප්‍රමාණවත් ආදායමක් නැත්තම් මේ කියන අය රටේ අයට ඉලක්කමත් එක්ක ඒක කියන්න එපා. මම උදාහරණයක් ලෙස කියන්නේ ගිය අවුරුද්දේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකතු කරලා තියෙනවා සභාපතිතුමනි මේ අමාරුයි කියලා වැට් පනවල 118 දාලා ඉතාම අමාරුවෙන් එකතු කරලා දීලා තියෙනවා බිලියන 1550 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. කස්ටම් එක රේගු දෙපාර්තමේන්තුව එකතු කරලා දීලා තියෙනවා බිලියන 923. සුරාබදු දෙපාර්තමේන්තුව එකතු කරලා තියෙනවා 169. මෝටරත ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව 20. ඊළඟට බදු නෝන ආදායම 219. ප්‍රධාන ග්‍රාන්ට්ස් ලැබිලා තියෙනවා 16. විවිධ තැන්පතු වර්ග තියෙනවා 304ක් ඒවෙන් ලැබිච්ච ටික. බිලියන 3201යි ගිය අවුරුද්ද එකතු කරලා තියෙන භාණ්ඩාගාරයේ සියලුම බදු නෝන ඒවා ප්‍රධාන තෑගි ඔක්කොමගෙම භාණ්ඩාගාරයේ ලැබිලා තියෙන්නේ ට්‍රිලියන 3යි. දැන් මේන් රාජ්‍ය සේවක වැටු, විශ්‍රාම වැටු සහ අස්වැසුම ඇතුළු සමෘද්ධි දීමනා ගෙවන්න ගිහිල්ලා තියෙනවා 2130. පොලී ගෙවන්න ගිහිල්ලා තියෙනවා 2264. මේ පුනරාවර්තන වියදම විතරක් ගිහිල්ලා තියෙනවා 4394. එතකොට මේ ගිය අවුරුද්දේ රාජ්‍ය සේවක වැටුපයි විශ්‍රාම වැටුපයි සමෘද්ධි පොලී ටික ගෙව්වහම 4394ක් කියන්නේ ට්‍රිලියන 3ක් ලැබිලා 4.3ක් එදිනෙදා පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒ කොහොමද කියන්නේ පැ මේ ආණ්ඩුව ගන්නවා කියලා කට කඩලා කියන මිනිස්සු ඊළඟ දවසේ කියන්න ඕනේ රටට පඩි ගෙවන්න කීයද යන්නේ, විශ්‍රාම වැටු ගෙවන්න කීයද යන්නේ, පොලී ගෙවන්න කීයද යන්නේ, කීයක්ද ගන්නේ, මේ ගන්න ගාන වැඩි කරන්න තව වැට් වැඩි කරනවාද, අඩු කරනවාද, අඩු කළොත් ඒ සල්ලි හොයාගන්නේ කොහොමද, මේක ගැනනේ විවාද කරන්න ඕනේ, වෙන මොනවා ගැනද විවාද කරන්නේ, ආණ්ඩුව කරන් ඊළඟ සුමානී ඉඳන් පඩි ගෙවන්න එපේ, විශ්‍රාම වැටු ගෙවන්න ඕනේ, මේකට තියෙන්නේ එච්චරයි. ඊළඟට ඔක්කොම ප්‍රාග්ධන වියදම් ණය ගෙවීම් තිබිලා තියෙනවා 8893, ට්‍රිලියන 13ක් එළියට ගිහිල්ලා තියෙනවා භාණ්ඩාගාරේ. එතකොට ට්‍රිලියන 3ක් ඇවිල්ලා 13ක් එළියට යනවනම් 10ක් විදේශ ණය ගන්නෙත් නැතුව ණයට අරන්නේ දුවලා තියෙනවා. ඊළඟ වර්ෂයේ දැන් ආණ්ඩුව ගන්න කෙනා ආණ්ඩුවේ මේ ටික කරන්න එපේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ටික ගෙවන්න ඕන, විශ්‍රාම වැටුප් ටික ගෙවන්න ඕන, මේ වැඩි කරලා දෙන තුන් ගුණයකින් පස් ගුණයකින් වැඩි කරලා දෙන අස්වැසුම ගෙවන්න ඕන, ණය වලට පොලී ගෙවන්න ඕන, ණය ඉතරක් නොගෙව ඉන්න සාහනයක් තියෙනවා. මේ ඔක්කොම ගැට ගහලා මේ ගිවිසුම් ගත කරලා තියෙන එකෙන් යම් කිසි ආකාරයකට මේ සියලු දෙනා පාර්ලිමේන්තුව ඇතුළින් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සිංහල දෙමළ මුස්ලිම් සියලුම මන්ත්‍රීතුමල්ලා මේ ඉලක්කම් වලට එකඟ වුණ නැත්නම් තමුන්නාසලා සියලු දෙනාගේ සාපය අනුව මුළු රටම සති දෙකකින් ආණ්ඩුවක් ඇවිල්ලා ඉවර වෙනවා. මේ මුළු ලෝකෙම ජාත්‍යන්තර සහයෝගය නැතුව අපිට ඇති වෙනවා. ඒක නිසා තමයි මේ භයානක උවදුරෙන් රට භයානක අර්බුදයෙන් බේරා ගැනීම සඳහා තමයි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක් මේ ගරු සභාවට ඉදිරිපත් කළා තියෙන්නේ. අද මේ ණය කළමනාකරණය සඳහා වෙනම ආයතනයක් පිහිටලා තියෙනවා. ඉස්සෙල්ල රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව වෙනුවෙන් රජයේ බැංකුකරු මූල්‍ය නියෝජිතයා මූල්‍ය උපදේශකයා වශයෙන් සියලු වගකීම් දැරුවේ මහ බැංකුව. මහ බැංකුවේ වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියන. ඔබතුමා බලන්න මේ 2015 පළවෙනි අයවැය කතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉවර වෙලා ඉදිරිපත් කරපු අවස්ථාවේදී රාජ්‍ය ණය කළමනාකරණේ විශේෂයෙන් ප්‍රස්ථාර සටහන් සහිතව අයවැය කතාවක් ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කළ අයවැය කතාවේ 2022, 2023, 2024, 2025 කියන ටික රවුම් කළා කියලා තියෙනවා. ඒ ණය පරිණත වෙනවා, ගෙවන්න බැරි තත්ත්වයේ ඇති වෙනවා කියන එක එදත් කිව්වා. මේක අවුරුදු 30 ගණනක් තිස්සේ මේ ණය ගෙවන්නේ නැතුව ණය ඔරොත්තු දෙන්නේ නැති බව දිගටම කියලා තියෙනවා. අවාසනාවකට අපිට වඩා හොඳට මේ ඉලක්කම මුළු ලෝකයාය දන්නවා. ඒ නිසා මේ ණය ගෙවන්නේ නැතුව දවසක්වත් ඉස්සරහට යන්න බෑ. මොකද මම ප්‍රවාහන ඇමතිවරයා වශයෙන් දන්නවා මට කිසිම මාර්ග දසලක්ෂයේ ව්‍යාපෘතිය ගැටබේ ගුවන් පාලම, ඊළඟට කොව්වල ගුවන් පාලම, වෙන තියෙන පාලම් පාරවල් මේ මොකක් කඩා වැටුණත් කිසිම විදියකින් මේවා හදන්න බෑ ජාත්‍යන්තර සහයෝගය නැතුව. මොකද කවදාක්වත් කිසිම ආණ්ඩුවක් පාරක් හැදීම, පාලමක් හැදීම, ඇලිකට් එකක් හැදීම, වේල්ලක් හැදීම, ගඟක් හැරවීම, මහවැලි ගඟ උතුරට හැරවීම, උමාඔය, ගින්ගඟ, ඉඟිරිමිටිය, බස් අරන් තියෙන්නේ, දුම්රිය මැදිරි අරන් තියෙන්නේ, රේල් පිරි අරන් තියෙන්නේ, මේ සියල්ල ණයට. මේක ඉතරයි අපි කියලා නැත්තේ මේ දේශපාලනඥයෝ බොරුවට මිනිස්සුන්ට කියලා. මේ ණය ගත්ත සල්ලියත්තු ගෙව්වා. මේ දෙකේ ඉතරයි හැම ආණ්ඩුවම කරලා තියෙන්නේ. අපි හිටපු ආණ්ඩුවල මේවා කියන්න යනකොට මම එක උදාහරණයක් කියන්නම්. අපි ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා විපක්ෂයේ ඉන්නකොට ගරු සේමසිංහ මන්ත්‍රීතුමා දන්නවා අපේ ආර්ථික කටයුතු වලට පිටින් ඇවිල්ලා උපදෙස් දෙන්න එන ප්‍රධානියෙක් හිටියා. එයා තමයි නාලක ගොඩේව මහත්තයතුමාට ගෞරවයක් ලෙස කියන්නේ. මට අත්දැකීමක් කියන්න, එතුමා මේ අයවැය අරව මේවා ගැන ඔක්කොම අයවැය ආපුවාම කතාවක් කරනවා. අපි ඇමතිවරු මන්ත්‍රීවරු ඉඳන් ඉන්නවා. මටත් අර මම මේ ගුරුවරයෙක් ලෙස මේක කරලා තියෙන නිසා මටත් ඉඳගන්න කියලා ඒගොල්ලෝ කතා කරනවා, මාත් ඉන්නවා. මම ඉතින් එතකොට ඒක නැතුව වෙන එකක් කියන්න ගියාම අපේ මිත්‍ර දැනුත් පාර්ලිමේන්තුවේ ඉන්න ගරු සීබී රත්නායක මැතිතුමා මට හොඳටම මතකයි කියනවා, මේ ඔබතුමා කියන ඒවා අහන්න නෙමෙයි අපි ඇවිල්ලා ඉන්නේ, මේ නාලක ගොඩේවට ඔක විස්තර කරන්න දෙන්න කියලා. එතුමා කිව්වා මේ ඇත්ත කතාව. ඉතින් ඒ නාලක ගොඩේවලගේ උපදෙස් අනුව තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ ඉරණම අත් උනේ. දැන් ඒක එතුමා ඊට වඩා හොඳට මේ අනිත් අයට අත්කර දීම සඳහා කියන අයට ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියන එක ඉතරයි මට කියන්න තියෙන්නේ. මොකද අපි පරිහරණය කළා අත්දැකීමක් තියන අය. ඒ නිසා අර පලිබෝධ නාසකවල තියෙනවා පලිබෝධ නාසක අනතුරු සහිතය ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා. මේ මුළු ආර්ථික වැඩපිළිවෙළම ලිව්වේ එතුමා. ඊට පස්සේ අධ්‍යාපනයේ තියෙන කොටස ලිව්වහම මම විරුද්ධ වුණා. මම කිව්වා මම මේක විකුණන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී මට එවලා තිබුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති හිටපු මහාචාර්ය ළමා හේවයි මහාචාර්ය ජනිත ලියනගේ මැතිණියයි මගේ ගෙදරට එව්වා. මම මේ හදලා තියෙන එකට විරුද්ධයි කියපුවාම අධ්‍යාපනයේ කොටස මට ඕන විදියට හදන්න කියලා. ඒ ටික මම මට ඕන විදියට හැදුවා. අනිත් කිසි දෙයකට අපි සම්බන්ධ නැහැ. ඒ සඳහා සම්පූර්ණ වග උත්තරකරු නාලක ගොඩහේවයි කියන එක මම මේක හැන්සාඩ් වාර්තාවේ තියෙනවා. එතුමාට මේ ගැන ඕනනම් විවාදයකට ඕන වෙලාවක එන්න පුළුවන්. මේ අපේ අනිත් ඉන්න සෞර්ධියොත් වැඩි දෙනෙක් ඉන්න නිසා අපිට ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේශපාලන වශයෙන් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර හෝ පුද්ගල මහාචාර්ය ජීඑල් පිරිස් මැතිතුමා අපි හැමෝම ගරු කරනවා, අපේ පැක්ෂේ හිටපු සභාපතිතුමා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න මේ තෝරගන්නකොට ලසාඩ් සමාගම තෝරාදී මේ කාර්ය කළේ එතුමා සභාපතිත්වයේ දරන මේ කැබිනට් සබ් කමිටියකින්. මේක රනිල් වික්‍රමසිංහ පත් කරගත්ත ලසාඩ් කොම්පණියක් නෙමෙයි. ඒක සඳහා නිර්දේශ ඉදිරිපත් කළේ අපේ නීතිය පිළිබඳ විශාරද, නීතිය පිළිබඳ මහාචාර්ය අපි කවුරුත් ගරු කරන මහාචාර්ය ජීඑල් පිරිස් මැතිතුමා. එතුමාලගේ උපදෙස් අනුව තමයි ලසාඩ් එක තෝරගත්තේ. අදත් ලසාඩ් එක තමයි කරන්නේ. ගරු සභාපතිතුමනි, මම ඉවර කරනවා. මේ ණය ප්‍රමාණය ගෙවන්න දැන් එකඟ වෙන්න හදන්නේ මෙතුමන්ලා. අපි ඔක්කොම මේ විදේශීය විශේෂඥයෝ සමග මේ ණය වලින් 137යි පළවෙනි අවුරුදු 5 තුලදී ගෙවන්න වැඩපිළිවෙල යොදන්නේ. ඉතුරු 152ක් ගෙවන්න තියෙන්නේ අවුරුදු 6යි 20යි අතර. 112ක් ගෙවන්න වෙන්නේ අවුරුදු 21කට පස්සේ. ඒ නිසා මේක එක එක අයගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව කරන්න බෑ. සමස්ත රටවැසියා මේ විදේශයන්ගේ ණය ගෙවන්න බැඳිලා ඉන්නව, ඒක ගෙවන්න ඕනේ. ඒ සඳහා ඒ කළමනාකරණය කරන ආකාරයට ආණ්ඩුවක් කරන්න පුළුවන් වෙන්නේ නැවත මේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවට ජනතාව ඉදිරියේ දිවුරා සපත කරන අයට පමණයි රට ගොඩ ගන්න පුළුවන් කියන එක සඳහන් කරමින් මගේ වචන කීපෙමින් සමාප්ත
කරනවා. මහත්මනේ, තමයි ස්තුතියි. මීළඟට ගරු අජිත් මානපිර මහතුමා, ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
ස්තුතියි. විශේෂයෙන් අද මුදල් අමාත්‍යාංශයේ පනත් සාකච්ඡා කරන අවස්ථාවේදී
මොකද
කරන අවස්ථාවේදී අපි අපේ සියඹලපිටිය ගරු ඇමතිතුමා එක්ක කලින් කතා කළා. අපි ඒ ගැන සාකච්ඡාත් කරා. මේ වැඩිහිටියන් සඳහා ගෙවන පොලියෙන් 5% කපන එක ගැන කතා කරා. ඇත්තටම වැඩිහිටියන්ට විතරක් නෙමෙයි, ළමා ඉතුරු කිරීම ගිණුම් වලින් පවා 5% කපා ගන්නවා. ඒකට අපි දන්නවා අපිට බදු අය කිරීම කරන්න සිද්ධ වුණා. වන්දන ගුණවර්ධන ඇමතිතුමා කෙසේ කිව්වත් පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්නේ නැද්දි කරපු වැරදි තීන්දුව නිසා. එතුමා නම් බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ප්‍රකාශ කළා මේ බාහිර කම්පන කියලා. බාහිර කම්පන කියන්නේ අනුන්ගේ ලනුකෑම තමයි බාහිර කම්පන විදිහට අපි දැක්කේ. අර රසායන පොර තහනම් කරලා මොනවාද මේ කාබනික පොහොර ඉන්ට්‍රඩියුස් කළේ රටේ කාබනික පොහොර නැති වෙලාවක. ලෝක කාබනික පොහොරත් නැති වෙලාවක තමයි ඒක කළේ. ඉතින් ඒවා අපි දැක්කේ වියත් මග කියලා හදාගෙන අනුන්ගේ ලනුකාපු එක තමයි බාහිර කම්පන කියලා එතුමා සඳහන් කළේ මේ රට වැටෙන්න හේතු. නමුත් කොහොම වුණත් මේ රට වැට්ටුවා. ඒ වැට්ටුවාම සිදු වුණා බදු අය කරන්න. ඒ වැට්ටුවාම සිදු වුණා විවිධ බාණ්ඩවලට අත්‍යවශ්‍ය බාණ්ඩවලට පවා බදු අය කරන්න. නමුත් මේ බදු අය කිරීමේදී නීතියක් තිබ්බා. රුපියල් ලක්ෂයකට වැඩිය මාසෙට වැඩියෙන් ආදායමක් තියෙනවා නම් විතරයි බද්දක් අය කරන්නේ කියන එක. හැබැයි මේ නීතිය රජය විසින්ම කඩලා මේ රුපියල් ලක්ෂයක් ආදායමක් නැති ඉතිරි කිරීම් ගිණුම් වලදී ඒ සඳහා 5% ඒ කිරීම කියන එක නීති විරෝධී වැඩක් රජය කරන්න කියන එක අපි විශේෂයෙන් කියනවා. දැන් බදු අය කිරීමකමක් නැහැ. හැබැයි රජය හදපු නීතියත් කඩන එක තමයි ප්‍රශ්නේ. බන්දු මේ සියඹලා පිටියේ කරු ඇමතිතුමා කිව්වා, මොකද මම මාස 6කට ඉස්සෙල්ලා ගරු ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරා මේ වැඩිහිටියා කියන කෙනා විශේෂ ළමා ඉතුරු කිරීම ගින්නුත් මේකේ තියෙනවා. වැඩිහිටියෝ කියලා ගත්තොත් අවුරුදු ගාණක් රට සේවය කරලා දරුවන්ට කරදරයක් නොවි තමුන්ගේ අභිමානයක් තුළ ජීවත් වෙන්න තමුන්ගේ මුදලක් බැංකුවේ තැන්පත් කරලා ඒකේ පොලියෙන් තමුන්ගේ ජීවන තමුන්ට අවශ්‍ය බෙහෙත් ටික තමුන්ගේ ජීවිතය අනුකූල ප්‍රශ්න විසඳගෙන හිටපු වැඩිහිටියන්ට ඇත්තම යහපාලන ආණ්ඩුව කාලේ උත්තරයක් දුන්නා. 15%ක් ඔවුන්ගේ පොලිය ඇති කළා. විශේෂ පොලියක් දුන්නා මේ වැඩිහිටියන් වෙනුවෙන්. වැඩිහිටියන් රැක බලා ගැනීම මේ තියෙන ඩිපොසිට් වලට 15%ක් දුන්නා. නමුත් අපි පිළිගන්නම් මේ රටේ තියෙන ආර්ථික ව්‍යසනයත් එක්ක මේ පොලිය පල්ලෙහාට බැස්සා. අතිගරු ජනාධිපතිතුමාත් එක්කත් අපි කතා කරා මේ ගැන. එතුමා කිව්වා මේ අවුරුද්දේ පොලිය වැඩි කරන්න බෑ. ලබන අවුරුද්දේ යම් පියවර වශයෙන් මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රතිපාදන නැහැ, වැඩි කරන්නම් කියලා. හරි, අපි කමක් නැහැ. ලබන අවුරුද්දේ හරි කමක් නැහැ. වැඩිහිටි පොලිය වැඩි කරනවා නම් වැඩිහිටියෝ ගැන හිතලා ඔවුන් ජීවත් වීම ගැන හිතලා ඔවුන්ගේ අභිමානය ගැන හිතලා ඔවුන් අවුරුදු ගාණක් රටට සේවය කරපු ගැන හිතලා පොලිය වැඩි කරනවා නම් ස්ටෙප් බයි ස්ටෙප් හරි කමන්නේ නැහැ. පියවරෙන් පියවර රටේ ආර්ථික ආදායම් තත්ත්වය වැඩි කරනවා නම් අඩු ගානේ රුපියල් ලක්ෂ 2කමාරකට හරි කමන්නේ නැහැ. 15 පොලිය දීලා ඒකට ලක්ෂ 5කට පොලිය දීලා ඊළඟ තව කාලෙකින් 10% කියලා රට ගැජුවලි ඉස්සෙනවා කියලා කියනවා නම් මේ ක්‍රමානුකූලව රට ආර්ථිකය ඉස්සෙනකොට මේ වැඩිහිටියන්ගේ පොලිය ගැන පොඩ්ඩක් පොඩ පොඩ හරි උස්සගෙන යන ප්ලෑන් එකක් රටට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක හොඳයි කියලා. හැබැයි දැන් කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. දැන් කතා කරන්නේ රජයේ නීති විරෝධීව රජයේ නීතියට පටහැනිව මේ අඩු ආදායම් ලාභීගෙන් බදුවයි කිරීම ගැන. එතකොට මාස 5කට මාස 6කට ඉස්සෙල් මේ පාර්ලිමේන්තුවේ සියඹලා පිටියකරු ඇමතුමාගෙන් ප්‍රශ්නයක් කරා. ඇයි මේ අනීතිකව ජීවත් වෙන්න බැහැයි කියලා මේ රටේ ජනතාව කෑ ගහද්දි එතනුත් වැඩිහිටියෝ ඊට අමාරුවෙන් ජීවත් වෙද්දි මොකද දැඩි බලාපොරොත්තුවක් තියාගෙන අවුරුදු ගාණක් සේවය කරලා තමුන්ගේ සල්ලි ටිකක් ඩිපොසිට් කරලා ඒකෙන් බොහොම අමාරුවෙන් ගෙට ගහගෙන ජීවත් වෙද්දි ඒකත් අනීතික විදිහට 5%ක පොලියක් මේකෙන් අය කරගන්නවා කියලා කිව්වහම සීමල පිටි ඇමතුමා කිව්වා දැන් මාස 6කට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවේම ප්‍රකාශ කළා නැහැ ඒක අපි ආපහු ගෙවන්න හදනවා කියලා. හැබැයි අද මාස 6කට පස්සේ එතුමා පාර්ලිමේන්තුවේ කියනවා ප්‍රශ්න කරපුවාම ඒක හැදුවා තමා හැදුවා වුණාට ඒක ගන්න ක්‍රමයක් නෑ බොහොම සංකීර්ණයි ගත්තු කෙනෙක් නෑ තමා බොහොම සංකීර්ණයි ගත්තු කෙනෙක් නෑ මාස 6කට පස්සේ කියනවා. ඊට අපි අහුවාම එහෙමනම් කවද්ද ඔබතුමා දැන් මේ ප්‍රශ්නේ දන්නවා මේ මිනිස් අනීතික විදිහට නීති විරෝධී විදිහට රටක නීතිය උල්ලංඝනය කරමින් මේ අඩු ආදායම් ලාභීන්ගෙන් බදුවයි කරන එක අඩු ආදායම් ලාභී ලක්ෂයක් ආදායම් නැතිවගෙන් බදුවයි කරන එක ඔබතුමා දන්නවා මේක සල්ලි ආපහු ගන්න බැහැයි කියලා. එහෙමනම් කවද්ද මේක හදලා දෙන්න කියලා අහුවාම කියන්නේ උත්තරේ මොකද්ද? ඒක අපි ඉදිරියේදී හදනවා දිනවකවානුවක් කියන්න බෑ කියලා. අනේ දෙයියනේ මුදල් අමාත්‍යංශයක් කොහොමද කරන්නේ සේමසිං ඇමතුමනි? මේරු රුපියල් 5ක් අපපු 5% කපපු මුදල් ටික ආපහු ගෙවා ගන්න හැකියාවක් නැති මිනිසෙක් මුදල් ඇමතිකමක් කරන්නේ කොහොමද මේ රටේ? 5% ආපහු ගෙවන ක්‍රමයක් ගැන කියන්න දිනයක් දන්නෙත් නැහැ. ක්‍රමයක් හදන්න දන්නෙත් නැහැ. රට යථා තත්ත්වෙටපත් කරන්නේ කොහොමද එහෙමනම්? මේ අනීතිකව කපන 5% ඇමතිවරයාම කියනවා නම් අපි ආපහු ලබා දෙනවා කියලා පොරොන්දු වුණා නම් මාස 6කට ඉස්සෙල්ලා අද වෙනකල් ඒක ක්‍රමයක් නෑ ක්‍රමයක් හැදුවා ඒක ප්‍රායෝගික නැත්නම් මේ මිනිස්සු සල්ලි එකෙන් අරගෙන නැත්නම් දැන් කියනවා නම් මට ක්‍රමය මම දන්නවා ප්‍රශ්නයක් තියෙනවා මේක අනීතිකයි කියලා දන්නවා මේක ගෙවන්න ඕනි කියලා දන්නවා අපි හදපු මාස 6කට ඉස්සෙල්ලා හදපු ක්‍රමය ප්‍රායෝගික නැහැයි කියලා දන්නවා එහෙම 5% ආපහු ගත්තු නැති මිනිහෙකුත් ගත්තු මිනිහෙකුත් නැහැයි කියලා දන්නවා එහෙමනම් මට ආයි ක්‍රමයේ වෙනස් කරන්න කවද යයිද කියලා දන්නේ නැහැ.
ගෙවන්න ඕනේ.
ඇමතිවරයෙක්ගෙන් එන්න ඕනේ උත්තරයක්ද ඒක? ඇමතිවරු ජනතා නියෝජිතව පත් කරලා තියෙන ඔය කතාව අහන්නද? එහෙනම් මම එතුමාට කියනවා මේ ජනතාවගේ දුක ගැන හිතලා ජනතාව කියන පීඩාව ගැන හිතලා මේ වැඩිහිටියෝ වින්න පීඩාව ගැන හිතලා පොලිය වැඩි කිරීම කෙසේ වෙතත් අනීතිකව අය කරපු 5% ගෙවන්න මාසයක් ඇතුළත කටයුතු කරන්න කියලා එතුමාට විශේෂයෙන් කියනවා. අපි දන්නවා රට ගොඩනැගීම සඳහා විවිධ බදු ප්‍රතිපත්ති අද ඉදිරිපත් කළා විවිධ ක්‍රම ඉදිරිපත් හැබැයි මම කියනා මුදල් අමාත්‍යනකරු සේමසිං ඇමතුමනි මම විශේෂයෙන් කියනවා බදු වලින් විතරක් නෙමෙයි රට හදන්න පුළුවන් විවිධ ක්‍රම වේද තියෙනවා ඔබ අපි පරිසර කමිටියේ දුන සාකච්ඡා කළා දැන් බලන්න එක එක ජනාධිපතිවරු වෙනවා ඇවිල්ලා උතුරු වසන්තය කියලා එකක් ගන්නවා ඒ ජනාධිපතිවරයා ඒ ඇමතිවරයා අයින් වෙනකොට ඒක කඩාකප්පල් වෙලා ඊට පස්සේ එනවා හම්බන්තොට මොකද්ද මේ විශාල හම්බන්තොට කියලා ප්‍රොජෙක්ට් එකක් එනවා. ඒකේ කරපු දේවල් අද වවුලු රකින්නවා. මේ රටේ ජනතාවගේ සල්ලි වලින් ඊට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ආවා. ඇවිල්ලා පිබිදෙම පොළොන්නරුව කළා. ඒකේ හදපු කෝටි 100කට වඩා වීදම් කරලා හදපු ව්‍යාපෘති අර විශාල හම්බන්තොට ව්‍යාපෘතියේ කෝටි 100කට වඩා වීදම් කළා පොළොන්නරුවේ. හදපු රාජ්‍ය සේවක ගොඩනැගිලි අද වැහිලා ගිහිල්ලා. බාගට හදලා කෝටි 100කට වැඩි වීදම් කළා මේ ජනතාවගේ සල්ලි වීදම් කරේ. ඒතොර ඒකට එදා ජනාධිපතිවරයා ඉන්නකොට ගරු ඇමතුමනි එදා ජනාධිපතිවරයා ඉන්නකොට රාජ්‍ය ආයතන ටික ඔක්කොම ගෝ අපි එන්නම් මේ ගොඩනැගිල්ලට මේ රාජ්‍ය සේවා ගොඩනැගිල්ලට අපි එන්නම් රාජ්‍ය සේවයේ සල්කණ්ඩ එක වහලයක් අටින් ඉඳගෙන හොඳයි. හැබැයි ජනාධිපතිතුමා ගෙදර ගිය ගමන් එක ආයතනයක්වත් ඉන්නේ නැහැ මේකට.
අනුවල් මෙම්බර් යුවර්.
මං කියන්නේ එතකොට මේක මේක රටේ උඩටදී හිතන්න දේවල් තියෙනව නේද අපිට? ඒතර ඒ වගේ තමයි ගරු මූලසෙන් නිරුඩ මන්ත්‍රීතුමනි යාපනයේ නගර ශාලාව කෝටි මේ රටේ රුපියල් කෝටි 1515ක් ඇස්තමේන්තු කරලා හදපු ඉදි කරපු ගොඩනැගිලි අවුරුදු 3-4කට ඉස්සර හදපු ව්‍යාපෘති කෝටි 398ක් දැන්ට වීදම් කරලා බාගට නැවතිලා තියෙනවා අවුලුලේ කරලා නටබුන් විදිහට. මොකද මේ සඳහා වැඩපිළිවෙලක් අපිට ඕනේ. ඒතර රටේ ජනතාවගේ බදු වලින්ම විතරක් නෙමෙයි. දැන් බලන්න මේ රටේ බැලුවොත් එහෙම බිත්තර ආනයනය කරන අවුරුද්දක් විතර වෙනවා කුකුල් බිත්තර ටික හදාගන්න විදිහක් නැහැ. පිටරට සල්ලි යවනවා. අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම ෆයිනස් ටිම්බ අවසන් කරනවා. ෆයිනස් ටිම්බ ආනයනය කරන රටට අවුරුදු 20කට ඇති වෙන ෆයිනස් ටිම්බ ගස් තියෙනවා. ෆයිනස් ලීඩ් වගාව දින වනමගාව වාණිජ වනමගාවේ. ඒක ගණන් වැඩි හින්දා මැලේසියාවෙන් ආනයනය කරනවා ලංකාවට වඩා අඩුවට ඩොලර් මිලියන 5ක් වීදම් කරනවා. අවුරුද්දකට එතකොට අපි බැලුවොත් එහෙම ලංකාවේ කසල ප්ලාස්ටික් අවුරුද්දකට ටොන් 104ක් විසි කරනවා පාරට ඇලදොල වලට විසි කරනවා හැබැයි අපි වෙන රටවල කසල ටොන් 6000ක් ආනයනය කරනවා ලංකාවට ඩොලර් මිලියන 4ක් වර්ෂයකට වීදම් කරලා එතකොට කොසු ටික අපි මේ කසල වලින් හදන්න බලන කොසු ටික මොනෝපිලමන්ට් මේවා ආනයනය කරනවා මම කියන්නේ මීට වඩා කරු සේමසිං අමතමනේ මුදල් අමාත්‍යංශයේ වැඩ කටයුතු වගේම අනිත් අමාත්‍යංශ වලින් කරන වැඩ වලිනුත් අපිට ඩොලර් ඉතුරු කරගන්න පුළුවන් ඒ ආදායම හදා ගන්න පුළුවන් ඒක අපි කියනවා මුදල් අමාත්‍යාංශයෙන් මේ ගණන් හදා හදාම 50 හදා හදාම ඉන්නේ නැතුව රාජ්‍ය ආයතන ටිකත් එකතු කරලා ඒ අයගෙන් ඒ අය තුලින් අපිට ඉතුරු කරන්න පුළුවන් ඩොලර් ටික ඉතුරු කරන්න පුළුවන් විදේශ විනිම ඉතුරු කර මේ වැඩපිළිවෙලකුත් මේ එකම හදන්න කියන එක ඔබතුමාගෙන් ඉල්ලනවා
ප්ලීස් වෙන්න ඕකේ ගරු ශ්‍රේම සේමතුමා
අජිත් මානම්පරම් මන්තුමා හොඳ කාරණාවක් මතු කරා මේ විවිධ අවස්ථාවන් වල කොහොමද මේ මේ විවිධ නායකින් සහ මැති ඇමතිවරුන් ගෙනල්ලා ආණ්ඩු ගෙනල්ලා ප්‍රතිපත්තිය මාරු වෙන්නේ කියන කාරණාව මම හිතන්නේ ඒක අපි හොඳටම හඳුනාගත්තා ඒ වගේම රටේ අභාග්‍ය සම්පන්න කාලිකුත් තිබ්බා පහුගිය අවුරුදු දෙක ඇතුළත අපි ඒක සම්පූර්ණයෙන්ම නැති කරන්න බැරි වුණත් ඒක සැලකිය ප්‍රමාණයක අවම මට්ටමකට අරගෙන ආවා ඉතින් මේක ඉදිරියේදී ඇති නොවෙන්න විසඳුම තමයි අපි හඳුන්වලා දෙන්නේ ආර්ථික පරිවර්තන පණං කෙරුම් පට මම හිතනවා ඔබතුමා ඔය කියපු අදහස් එක්ක ඔබතුමාලගේ පක්ෂයේ ඒ සඳහා අධිකරණ මේ කටයුත්තකට යොමු වෙලා නැතුව ඇති කියලා මෙන්න මේ තුල ඔබතුමා කියපු අපි පිළිගන්නවා මොකද අපිට තවදුරටත් ණය අරගෙන මේ කියපු ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්නත් බෑ ආයෝජන මට්ටම් වල අපි දන්නෙත් නෑ ඒ හින්දා හිතකර පරිසරයකුත් නෑ ඉතින් මෙන්න මේවා සියල්ල ඇතුළත් විරකියාව ආයෝජනය මේ සියල්ල ඇතුළත් මේ ආර්ථික පරිවර්තන පණක් කෙටුම්පත ගෙනල්ලා තියෙනවා. ඒකට තව එකතු කරන්න ඕන කාරණා තියෙනවා නම් අපි ඒ සඳහා විවෘතයි. ඉතින් මම හිතන්නේ පොදුවේ අපි සියලු දෙනාම පිළිගන්නවා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් රටේ තියෙනවා. ඉතින් ඒකට අපි මුල පුරලා තියෙනවා. ඒකේ යම් යම් කාරණා පිළිබඳ වෙනස්කම් විය යුතු නම් ඒක අපි සාකච්ඡා කරලා කටයුතු කරන්න පුළුවන්.
අර මොනසම විනාඩියක් එකට මේ දරු ඇමතුමා හරි පිළිගන්නවා හැබැයි ඔබතුමාගේ මම අවධානය යොමු කරනවා මේ ව්‍යවස්ථාදායක සභාවගේ සභාවක් මේ රටේ මේ ගොඩනැගීම සඳහා සංවර්ධනය සඳහා ව්‍යවස්ථාදායක වගේ සභාවක් තුලින් අනුමැතියනවා නම් හොඳයි ඒක එක එක ජනාධිපතිවරු එක එක ඇමතිවරු එක එකවා කියනකොට ඒක ෆිල්ටර් වෙලා යනවා නම් ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු කමිටුවකින් එතකොට ප්‍රායෝගික දේනවා දැන් අර ජනාධිපතිතුමා කරනකොට මේ ඊළඟ ජනාධිපතිවරුන්ට ප්‍රායෝගික නැති වෙලා ඒක වවුලු ලගිනවා එතකොට අපිට ස්වාධීන කණ්ඩායමකින් මේ රටේ සංවර්ධනය ගැන තීන්දුව తీරන ගන්නවා නම් මම හිතනවා මේක හරියනවා කියලා. බොහොම ස්තුතියි
ගරුතුමනේ. මම හිතන්නේ විශේෂයෙන්ම මේ මේ ඔය කියන කාරණේ අපි දැක්කා දැන් ව්‍යාත්මක වගේ සංවිධාන ඇවිල්ලා තීන්දුව తీරන ගන්න තැන් වලට ගිහිල්ලා බොහෝ අසාර්ථක තීන්දුව ගන්න සිදු වුණා. ඉතින් ඒ වගේ තත්වයක් ඔය කියන අපි ඔය කියනවා වගේ සුන්දර නැහැ ගරු මන්තිතුමා. එහෙම පිටස්තර පුද්ගලයන් ඒ කියන්නේ විවස්සදායකයට වග කියන්නේ නැති පිටස්තරම කණ්ඩායම් ඇවිල්ලා තීන්දුව తీරන ගැනීම සුදුසු නැහැ. නමුත් ඔවුන්වත් අපේ ප්‍රවාහයට එකතු කරගෙන ගෙනියන්න පුළුවන් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරමු. ඒකට අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි දැන් ව්‍යවස්ථාදායක මණ්ඩලය ගත්තොත් එහෙම ඒක පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ආණ්ඩුව විපක්ෂය සියලු දෙනා නියෝජනය කරනවා. සිවිල් සංවිධානත් නියෝජනය කරනවා. ඉතින් මම හිතන්නේ අපි ඕනෑමට වඩා මේ කටයුත්ත සංකීර්ණ කරගෙන ඉස්සරහට යන්න ගියොත් දැගීමේ ප්‍රතිපත්තියකුත් අපි ගෙනල්ලා තියෙන්නේ ඒ කාරණාව තුළ. දැන් මේ දැන් බැලුවොත් නැෂනල් ඔපරේෂන් රූම් එක ක්‍රියාත්මක වෙනවා අගමැති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් මේවා පිළිබඳ ඇසෙස්මන්ට් එකක් ගන්න මම ඔබතුමත් එක්ක එකඟ වෙනවා. ඉතිහාසයේ සිදුවෙච්ච අඩුපාඩු නැවත ඇති නොවෙන්න කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් මම හිතන්නේ පොදුවේ සමස්තයක් හැටියට අපි එක තැනක ඉන්නවා. ඉතින් මේක තවදුරටත් එකට කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාවට අපි ඉදිරියේ සාකච්ඡා කරමු.
ස්තුති ගරුතුමනි.
අසල්ලි.
අර අපි බොහොම ස්තුතියි. මීළඟට ගරු චරිත හිරත්නතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, අද රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් බිල් එක ගැන කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. සෑහෙන කාලයකට පස්සේ යම් කිසි බැලන්ස් නැත්තම් මධ්‍යස්ථ කතාවක් මේකෙදී අපි කළ යුතුව තියෙනවා. මොකද අපි අපේ සේහන් සේමසිංහ මැතිතුමා එහා පැත්තේ ඉන්නවා. නමුත් මේ රටේ මේ ණය කළමනාකරණය පිළිබඳව ඩෙට් මැනේජ්මන්ට් සම්බන්ධව නීතියක් අලුතෙන් ගේන්න වෙලා තියෙනවායි කියන්නෙම රටක් විදිහට අපි බරපතල කඩා වැටීමක ඉන්නවා කියන එක. පබ්ලික් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ලෝස් ලෝකේ බොහෝ රටවල් වල තියෙනවා. හැබැයි පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ලෝ එකක් ගේන්න වෙනවයි කියන්නේ ඒ රටේ මූල්‍ය විනය සම්බන්ධව පළල් කතාවක් කියනවා. ඉතින් අපේ රටේ එක ආණ්ඩුවක් නෙමෙයි ආණ්ඩු ගණනාවක් එක දිගට ණය අරගෙන මේ ණය නැවත ගෙවන්න බැරි තැනට ආර්ථිකයේ වැටෙන තැනකට ගමන් කරලා තියෙනවා. මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්නේ නැතුව අපිට ආර්ථිකය ගැන අලුතෙන් හිතන්න බැහැ. ඒ නිසා මේ ඩෙට් මැනේජ්මන්ට් එහෙම නැත්නම් ණය කළමනාකරණය කියන එක අලුත් විෂයක් විදිහට අපේ නීති පොතට දැන් එන්න වෙලා තියෙනවා. එහෙම ලෝකේ දියුණු රටවල් වල නීති පොත්වල ඩෙට් මැනේජ්මන්ට් ලෝ නැහැ. ඩෙට් මැනේජ්මන්ට් ගැන ඩිසිප්ලින් එකක් තියෙන්නේ. හැබැයි අපිට ඒක නීතියක් දාන්න නැතුව බෑ. එන ආණ්ඩු ගෙවන විදිහ ගැන හිතන්නේ නැතුව ණය ගන්න අරගන්න එක, ඒ වගේම විශේෂයෙන්ම අපේ GDP එකට සාපේක්ෂව ගත්තහම ඉතාම ඉහළ අගයකට ණය වාරික ගෙවන්න වෙන තත්වයකට රටේ ආර්ථිකය වැටිලා තියෙනවා. දැන් මේකෙන් එළියට යන්නේ කොහොමද කියන එක ගැන සිහාන් සේමසිංහ මැතිතුමාලත් අපිත් අතර විවිධ සංවාද තියෙනවා. මේකෙන් එළියට යන්න අර IMF එක විසින් ඉදිරිපත් කරපු එජෙන්ඩා එක ඇතුලේ කොච්චර දුරක් යනවද, ඒ එජෙන්ඩා එකෙන් එළියට යන්නේ කවදද කියන එක සම්බන්ධව පළල් සංවාදයක් අපි අතර තිබිය යුතුයි තියෙනවා. ඒක ඊළඟ ජනාධිපතිවරණෙදී මං හිතන්නේ ප්‍රධාන මාතෘකාව වෙන්නෙත් මේක. මේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න කුමන ආකෘතියක අපි ගමන් කරනවද කියන එකේදී අපි මෙතෙක් කරලා තියෙන වැඩ වලින් එළියට යන්න, මෙතෙක් කරපු වැරදි වලින් එළියට යන්න අපිට සමහර නීති අවශ්‍ය වෙනවා. ඒ අර්ථෙන් මේ ඩෙට් මැනේජ්මන්ට් සම්බන්ධව නීතියක් අපිට එකඟ වෙන්න වෙලා තියෙනවා. මේක මීට ඉස්සරත් ඇත්තටම 2002 මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ගෙනල්ලා තිබුණා. හැබැයි ඒක කිසිම ආණ්ඩුවක් තමන්ගේ බජට් එක හදද්දී ඒක බාරගත්තේ නැහැ. ඒ නිසා බජට් එකෙන් වැඩි කරන එහෙම නැත්නම් බජට් එකෙන් දෙන සමාජ සුබසාධන පද්ධතිය ණය විදියට තමයි මේ බරපතල විදියට ආවේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නය විසඳන්න වෙලා තියෙනවා. ඒ නිසා අද අපි සාකච්ඡා කරන, අපි අද මේ සංවාද කරන ප්‍රශ්නය මේ රටේ මීට ආණ්ඩු ගණනාවක් විසින් ඇති කරපු තත්වයකින් එළියට යන්න අනාගත ආණ්ඩුවලට දෙන යම්කිසි නෛතික ආකෘතියක් හැදීම කියන එක තමයි අපිට ගන්න වෙලා තියෙන්නේ. හැබැයි මම මෙතනදී කියන්න කැමති අර මේ රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත අතර වෙනසක් තියෙනවා බරපතල විදියට. මේක සම්බන්ධව අපි අනාගතයේ කතා කරන ආර්ථික සංවර්ධන පනත සංවාදයට ලක් වෙද්දී අපේ රටේ සම්පූර්ණම ආර්ථික ආකෘතිය IMF එකේ වැඩසටහන ඇතුලේ සම්පූර්ණ හිර කරලා නීතියක් විදියට තබන එක තමයි ආර්ථික පරිවර්තන පනතේ අදහස වෙලා තියෙන්නේ. හැබැයි මේ පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඇක්ට් එක ඇතුලෙන් අපිට එකඟ වෙන්න වෙනවා කොයි ආණ්ඩුවක් ආවත් ණය ගැනීමේ සීමාව, ඒ වගේම ඒ රජයක ෆිස්කල් පොලිසියක ඇතුලේ අපි තීන්දුව తీරන ගන්නකොට ඒ ණයවල ණය මත පදනම් වෙන්න පුළුවන් සීමාව ගැන අර අසීමිත සිහින ලෝකවල ඉඳලා බජට් හදන්න බැරි තැනකට රට යා යුතුව තියෙනවා. මේක මම දැක්කා අපේ ආණ්ඩුවේ, මමත් හිටපු ආණ්ඩුවේ 2020-22 කාලේ අවසාන අයවැය දානකොට ඒ ලංකාවේ ශ්‍රී ලංකා මුදල් සම්බන්ධව ඒගොල්ලෝ කල්පනා කරුවේ සිහිනයක් වගේ. සිහිනේ කරපු කල්පනාවක් තිබුණේ නම්බර්ස් විතරයි එකතු කරන්නේ. ඒවා ඔක්කොම අභ්‍යන්තරික ණය විදිහට භාණ්ඩාගාර බිල්පත් අරහා ගෙඩි පිටින් ගොඩවල් පිටින් ලබා ගැනීමට මැදිහත් වුණා. ඒක පිළිබඳ විශාල ප්‍රශ්නයක් අපි ස්වයං විවේචනයක් වුණත් කරන්න වෙලා තියෙනවා. ට්‍රිලියන දෙකක් දෙකහමාරක් විතර එක අවුරුද්දක විශාල මුදලක් ඒ විදිහට අභ්‍යන්තරීක ණය විදිහට ගත්ත ආණ්ඩුවක් තමයි 2020-22 ගත කෙරුවේ. ඒ නිසා දැන් මේ ආණ්ඩුවේ වගකීම ඒ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට්ස් වල වගකීම කාටද තියෙන්නේ කියන එක ගැන වර්තමාන ආණ්ඩුවේ ඇමතිතුමාලා මම දැක්ක කතා කරනවා. මීට මට ඉස්සල්ලා කතා කරපු බන්දුල ගුණවර්ධන මැතිතුමා මම දැක්ක කියනවා සමහර පුද්ගලයන්ගේ නම් කියලා. ඔය ඒ ආණ්ඩුවේ විවිධ කණ්ඩායම් හිටියා. ඇත්තට මේ කණ්ඩායම් වල විවිධ බලපෑම් තිබුණ හැබැයි හුඟක් අය කැබිනට් වල හිටියා. බන්දුල ඇමතිතුමාලා පවා හිටපු කැබිනට් වල තමයි ඔය බජට් විශේෂයෙන්ම ඒකේ විසර්ජන පනත් අනුමත වුණේ. ඒ කැබිනට් වල තමයි බජට් ප්‍රොපෝසල් අනුමත වුණේ. ඒ කැබිනට් වල තමයි ඔය කියන මූල්‍ය විනය කඩා වැටෙන තීන්දුව తీරන ඔක්කොගේම අත් දෙක උස්සලා ඉතාම සුවචකීකරු විදියට ගත්තේ. ඒ නිසා ඒක එළියේ ඉඳලා වියත්මගේ මම වියත්මකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි ශ්‍රේහාන් සේමසිං මැතිතුමාලා දන්නවා අපි දේශපාලනය කරපු අය. නමුත් මමත් විශ්වවිද්‍යාලයක උගන්වපු කෙනෙක් නිසා ලාබෙට අර වියත්මගේ කෑල්ලට තල්ලු වෙනවා සමහර අවස්ථාවලදී. ඒ නිසා ඒකත් කියලා දාන්න ඕන. මොකද නැත්තම් මේ වියත්මගේ නිසාම හුඟක් දේවල් නැති වෙච්ච පුද්ගලෙක් තමයි මම. නමුත් ඒ වුණාට ඒ වියත්මක කතාව එක වැදගත් ප්‍රශ්නයක්. හැබැයි මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ ඒ ආණ්ඩුවේ හුඟක් තීන්දුව తీරන ගත්තේ ඒ කැබිනට් මණ්ඩලෙන්. ඒ කැබිනට් මණ්ඩලයේ හිටපු
මේකදී
ඉවරයි නේද? ඒක නිසා මේක සම්බන්ධව වා කියන්න ඕන. මම ගරු ඇමතිතුමාට යෝජනා කරන්න කැමති විශේෂයෙන්ම මේකේ මේ ඔබතුමාලගේ පනතේ රාජ්‍ය ණය සම්බන්ධීකරණ කමිටුවේ මම දන්නේ මේක කරන්න පුළුවන්ද කියලා. මේකට නිලධාරීන් එකතු කරද්දී අර පබ්ලික් එන්ටර්ප්‍රයිස් ඩිපාර්ට්මන්ට් එකේ DG-වත් මේකට දැම්මනම් හොඳයි කියලා හිතෙනවා. මොකද පබ්ලික් එන්ටර්ප්‍රයිසස් වල තමයි රාජ්‍ය ණයවල සමහර අවස්ථාවල බහරේ කොටසක් තියෙන්නේ, සමහර අවස්ථාවල ගැරන්ටීස් දෙන්නේ. ඒ නිසා රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධ රජයේ තියෙන ප්‍රධානම ආයතන තියෙන්නේ ට්‍රෙෂරි එකේ තියෙන රාජ්‍ය ව්‍යාපාර ඩිපාර්ට්මන්ට් එක. රාජ්‍ය ව්‍යාපාර ඩිපාර්ට්මන්ට් එකේ DG-ත් මේක හිටියොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමා කැමති නම් ඒක දෙස බලන්න අද මේක කාරක සභා අවස්ථාවේදී. ඒ වගේම මම හිතනවා අපේ රටේ ණය සම්බන්ධව රාජ්‍ය ණය සම්බන්ධව නීතියක් පමණක් නෙමෙයි බරපතල විනයගත වීමක් රාජ්‍යයට අවශ්‍යයි. ණය මත පදරම් වෙලා සිහින දකින දේශපාලනයෙන් අයින් වෙන්න ඕනා වගේම ණය මත රාජ්‍යයේ සංවිධානය කරන තැනින් අපි යම් කිසි දුරකට ඉස්සරහට යන්න ඕන. ඒ නිසා ආදායම් උපදවන සුළු රටක් හදන්න, රාජ්‍යයක් හදන්න අවශ්‍ය නම් ඒක ගැන හිතන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා සෑහෙන කාලයකට පස්සේ මේ පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ලෝ එක ඇත්තටම පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ලෝ එකකට යන්න වීමම රටක් විදිහට කනගාටුදායක තත්වයක්. මොකද පබ්ලික් ෆයිනෑන්ස් මැනේජ් කරන්න නීති හැදුවට ලෝකේ පබ්ලික් ඩෙට් මැනේජ් කරන්න කියලා වෙනමම හදන්න වෙලා තියෙන්නේ. ඩෙට් ගැන කිසිම වගකීමක් නැතුව ණය ගන්න රටක් බවට අපි පත් වෙච්ච නිසා ඉතින් මේකෙන් එළියට යන්න අපි හැමතෙම අවස්ථාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන ගමන් ඊළඟ ජනාධිපතිවරණ සංවාද මණ්ඩපයේ ඇතුලේ අපි මේ ප්‍රශ්නේ හරියටම සංවාද කරන තැනකට යන්න ඕන. මම විශ්වාස කරනවා පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් එක අපි එකඟ වුණාට ආර්ථික පරිවර්තන පනත ආර්ථිකයේ උත්පාදනය සම්බන්ධව වෙල්ත් ක්‍රියේෂන් සම්බන්ධව දක්වන ඒ අදහස එක්ක අපිට බරපතල ප්‍රශ්න තියෙන බව ප්‍රකාශ කරමින් ඒක අනාගතයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පේ නිමා කරනවා.
Thank you honorable member. ගරු ශ්‍රියන් සේමසිං
මහත්මයා. චරිතේරත් මන්තුව මතු කරපු කාරණයක් අපි ඔබතුමා මතු කරපු කාරණේ ඔය ඒ සංශෝධනය මේ වෙනකොටම අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ කියනවා ද ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් ඉන් චාර්ජ් ඔෆ් ද සබ්ජෙක්ට් ඔෆ් පබ්ලික් එන්ටර්ප්‍රයිස් ඔෆ් ද ට්‍රෙෂරි. සෝ ඒ ඇතුළත් වීම ඒ වගේම මේ ඔබතුමා මම හිතන්නේ ප්‍රශ්නයක් හැටියටද දන්නේ මතු කරේ මේ ඉදිරි ගමන් මඟ පිළිබඳව අපි විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ඇති කරලා තියෙන ඇති කරගත්ත අපේ එකඟතාවයන් වලින් බැහැර වෙලා ඉස්සරහට යන්න අපේ රජය යටතේ කටයුතු කරන්නේ නැහැ. මොකද අපිට තව 18 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට මේ රට ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් බලාපොරොත්තුව නෙවෙයි. එහෙනම් එකක් අර ඔබතුමා කියපේක ඇත්ත, ඉතිහාසයේ වෙච්ච වැරදි නිවැරදි වීම සිදු විය යුතුයි. ඒ වැරදි නිවැරදි කර ගැනීමට කවුරුත් ලැජ්ජා වෙන්න ඕනෙත් නැහැ. ඒක නිවැරදි කර ගැනීම සහ අලුත් ප්‍රතිපත්ති අනුගමනය කිරීම අපි තවදුරටත් පමා කරන්න ඕනෙත් නැහැ. එහෙනම් මේක තමයි ගමන් මඟ. හැබැයි අපි විශේෂයෙන්ම ඇහුවේ මොකද්ද විපක්ෂයේ ගමන් මඟ කියලා. දැන් ඔය නාලගොඩේව මන්දිතුමා උපදෙස් දෙන විපක්ෂෙත් මොකද්ද ගමන් මඟ කියන එක අපි ඒක දැක්කේ නැහැ. අන්න ඒතර තමයි අපිත් මේ පැහැදිලි කර ගැනීම කරන්නේ. ඒක මම හිතන්නේ ඔබතුමාටත් ඒක අපැහැදිලිතාවයක් තියෙනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. එහෙනම් අපේ ගමන් මඟ තමයි මේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක තමයි වැඩසටහන.
ගරු චරිතේ රත්නවැත්තුමා,
ගරු සභාපතිතුමනි, දැන් ඒක ගැන දිග කතාවක් අපිට තියෙනවා. ගමන් මගත් පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒ වගේම ඒ IMF එකේ එජෙන්ඩා එක ඇතුලේ යන කරුණු ගණනාවක් ඔබතුමාට අනාගතයේ කතා කරන්න වෙයි. ඒක ගැන අපි කතා කරමු. අපි ඒක ඒ විදිහට විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මේ මේ මෙතෙක් ගත්ත ණය සම්බන්ධව රාජ්‍යයට විනයක් තියෙන්න ඕනයි කියන එක, ඒක IMF එක කිව්වත් නැතත් ඒක ඇත්ත කතාවක්. ඒ නිසා IMF එකේ කීම මත නෙමෙයි රාජ්‍ය ණය සම්බන්ධව අපි කළමනාකරණයකට යන්න ඕනයි කියන එකේ තේරුම තියෙන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගන්න වෙල්ත් ක්‍රියේෂන් එක කොහොමද කරන්නේ කියන එක සම්බන්ධව අලුත් වටේක සංවාදයක් අවශ්‍යයි. ඔබතුමාලා මතේ පැහැදිලි. මම දන්නේ නාලගොඩේව මැතුව මොකද හිතන්නේ කියලා. ඒක වෙනම ඔබතුමා නෑ, ඒක මම දන්නේ නෑ. එතුමා ඒක එතුමා ඉන්නේ වෙනම අදහසක වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ අපි විශ්වාස කරන්නේ ඔබතුමාලා ඉදිරිපත් කරලා තියෙන ඔය ආර්ථික පරිවර්තන පනත ඇතුළෙන් අපි නැවත වතාවක් 18 වෙනි වතාවටත් මේ ගමන යන්න තියෙනවා මිසක ඒකයක් වෙන්නේ නෑ කියලා.
Thank you.